අලුත් අවුරුද්දේ 2017 පළමු පසළොස්වක පෝදා භාවනා වැඩසටහනට පැමිණි කල්‍යාණ මිත්‍රවරුනි, මේ සීතල දුරුත්තේ හාපුරා කියා මුණ ගැහුණු මේ පුරපසළොස්වක බොහෝ දවසේ භාවනාවකින් සිහිය පිහිටවා ගන්නා වූ භාවනාවකින් එළඹ සිටි සිහියට පැමිණියා වූ භාවනාවකින් මේ වැඩසටහන ආරම්භ කරන්නට ලැබීම අර්ථවත් එමෙන්ම ඵලදායි. වසරක අවසානය සහ වසරක ආරම්භය, වසරක අගත් වසරක මුලත් මේ දෙකම තවත් ශ්‍රීයෙන් සමරණ උද්වේගයට පත් කරවන, එමෙන්ම සාමූහික වශයෙන් එකතු වී කතා කරන බොහොම වියදම් අධික කාල දෙකක්, අවුරුද්දක අගත් අවුරුද්දක මුලත් විවිධ ආගමික උත්සව, ජාතික උත්සව, එමෙන්ම සංස්කෘතික සහ පෞද්ගලික අවුරුද්දක් ඉවර වෙන විට ඒ අවුරුද්ද තුළ ජයග්‍රහණයන් පිළිබඳ කිසියම් දුරකට මතක් වෙනවා, සතුට වෙනවා. ඒ වගේම ලත් පරාජයන්, අසාර්ථක වීම, මේවා ගැන පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්, කනගාටුවක්, කනස්සල්ලක්. සමහර විට වැඩි වශයෙන් ඇතිවන්නේ, වැඩි වශයෙන් වැඩි කාලයක් පවතින්නේ සතුටට සහ උද්දාමයට වඩා පසුතැවීම සහ කනස්සල්ල සාපේක්ෂ වශයෙන්. එමෙන්ම අලුත් වසරක මුලදී කනස්සලු පසුතැවීම නැහැ. කනස්සලු වන්නට හෝ පසුතැවෙන්නට තරම් දෙයක් වුණෙත් නැහැ, වෙන්න තරම් කාලයක්වත් නැහැ. ඒ වෙනුවට බලාපොරොත්තු, අභිලාෂයන්, ඉලක්ක, අලුත් අපේක්ෂාවන්, අලුත් සැලසුම්, අලුත් ව්‍යාපෘති, මේවායින් ඔළුව පිරී තිබෙන්නේ. මේ අවුරුද්ද මොනවද කරන්නේ, කොහෙද යන්නේ, මොනවද ගන්නේ, කොයි වගේ කෙනෙක්ද වෙන්නේ, පෞද්ගලික වශයෙන් පවුලක් විදිහට වෘත්තීය පැත්තෙන් ආයතනයක් විදිහට සමස්තයක් විදිහට රටක් ලෝකයක් විදිහට මෙබඳු සැලසුම් ඉලක්ක අභිලාෂයන් අභිමතාර්ථයන් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් තියෙනවා. එය සාමාන්‍ය දෙයක්. දැන් තාම ඉන්නේ එක් පැත්තකින් මේ දෙක මැද ගෙවුණු අවුරුද්දයි ලැබුණු අවුරුද්දයි තාම මැද අප ඉන්නේ. සංක්‍රාන්ති කාලයක. එම නිසා මේ සියල්ලම සමසේ භුක්ති විඳිනවා. සතුටත් උද්දාමයත් පසුතැවිල්ලත් බලාපොරොත්තුත් ඒ බලාපොරොත්තු සමග එන අලුත් සතුට සහ ඒ පසුපස එන සැක සහ බිය මේ සියල්ලම ගෙවුණු අවුරුද්ද අල්ලගෙන ලැබුණු අලුත් අවුරුද්ද අල්ලගෙන වැඩි දෙනෙක් අඩු වැඩි වශයෙන් අත්දකිනවා. මෙතනදී භාවනා කරන්න උත්සාහ කරන කෙනෙකු විදිහට භාවනාවට වැඩි තැනක් ජීවිතේ දෙන අයෙකු විදිහට සිටිය යුතු කාරණා කිහිපයක්ම තිබෙනවා. ගණනාවක් ඇති. එයින් එකක් දෙකක් තුනක් ගැන මේ උදෑසන අවධානය යොමු කරමු. පළමුවෙනි කාරණේ තමා අපසු හැරි බලන විට ගිය අවුරුද්දේ පරණ අවුරුද්දේ 2016 පටන්ගෙන තාම ඉවර කරගන්න බැරි වුණු කාරණා තියෙන්නට පුළුවන්. තාම සම්පූර්ණ කරගන්නට බැරි වුණු ව්‍යාපෘති අවසන් කරගන්නට බැරි වුණු වැඩපිළිවෙළවල් තවම 100%ක්ම සපුරා ගන්නට බැරි වුණු බලාපොරොත්තු තිබෙන්නට පුළුවන්. පටන් ගන්න තියෙන ගිය අවුරුද්දේ. දැන් මේවට මොකද කරන්නේ කියන කාරණේ. අවුරුද්දත් එක්ක මේවා අතහරිනවද? වර්තමානයේ ඉඳ හදන කෙනෙකු විදිහට මේ අවුරුද්ද ජීවත් වන්න උත්සාහ කරන කෙනෙකු විදිහට එතනදී තමා භාවනාව අපට ප්‍රයෝජනවත් වන්නේ. අන්ත දෙකකට යන්න ලේසි. අන්තවලට යන්න කොහොමද ලේසි? ඒතර සාමාන්‍ය අන්ත දෙකයි තියෙන්නේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් තුන්වෙනි අන්තයක් නැහැ. මොනම කාරණයක් ගැන හරි අන්තවාදී විය හැක්කේ දෙවිධයකට. තුන් හතර ආකාරයකට අන්තවාදී වෙන්න බෑ. ඉතින් මේ කාරණේ සම්බන්ධෙනුත් දෙවිධයකට කෙනෙකුට අන්තවාදී විය හැකි. පළවෙනි අන්තේ තමා අන්තවාදී කියන්නේ සම්පූර්ණයෙන්ම සියල්ල අමතක කොට එකම එක රේඛාවක් දිගේ ඇත්තේ එකම එක රේඛාවයි කියා ඒ රේඛාවට පමණක් අන්ධ වී ඒ ඔස්සේම දුවනවා. එතකොට තව අංශක 359ක් තිබෙනවා. තවත් රේඛා 359ක් අඳින්න පුළුවන්. මේ වටේ වට දැක්ම නැහැ. පටුයි. එකයි අන්ත වෙන අන්තගාමි කියන්නේ. එක්කන්තයක් තමයි ඒ පටන්ගත් සියල්ලම මේ අවුරුද්දේ ඉවර කරන්නට ඕනේ කියන එක. ගිය අවුරුද්දේ පටන්ගත් සියල්ල මේ අවුරුද්දට ගේන්න ඕනේ. තමයි ඒ බඳු අදිෂ්ඨානයන් ඇති කරගන්න ඇති. අවුරුද්ද මුලදීම ගිය අවුරුද්ද ඉවර කරගන්න බැරි වුණු දේවල් තිබෙනවා. ඒ සියල්ලම කෙසේ හෝ ගිය අවුරුද්ද බැරි වුණාට මේ අවුරුද්ද ඉවර කරන්න ඕනේ. ඉවර කරනවා. අප යමක් අවසාන කළ යුත්තේ එය පටන්ගත් නිසාම නොවේ. එසේම අප යමක් දිගටම කරගෙන යා යුත්තේ, පවත්වාගෙන යා යුත්තේ එය ආරම්භ කළ නිසාම නොවේ. එහි තිබෙන වර්තමාන අවශ්‍යතාවය හඳුනාගෙන සමහර එදා පියවරුත්තට ඒ වැදගත් වෙන්නේ නැති අත්‍යවශ්‍ය විය හැකි. නමුත් මේ අවුරුද්දට ඒ පළක් නැහැ. දෙයිබඳු කාරණා තිබෙනවා නම් ඒවා අත්හරින එක වටිනවා. දැන් පටන් ගත්ත දේවල් තිබෙනවා. නමුත් ඒවා භාගයට වෙලා තියෙන්නේ. එහෙම භාගයට වෙන්නත් එක හේතුවක් තමයි අවශ්‍ය නැතිකම. එකම හේතුව නොවේ. එක් ප්‍රධාන හේතුවක් පටන් ගන්න ලොකු ඕනෙකමක් තිබුණා. හැබැයි ටික කාලයක් යනකොට එහි ප්‍රායෝගික අවශ්‍යතාවය, සමාජික අවශ්‍යතාවය, පෞද්ගලික අවශ්‍යතාවය, රටේ අවශ්‍යතාවය සහ මානසික අවශ්‍යතාවය අඩු වෙනවා. නැතිනම් නැති වෙලා ගිහින්. ඉතින් එහෙම වුණත් පටන් ගත් නිසා මේව ඇදගෙන යන්නට ඕනේද? අලුත් අවුරුද්දට ගේන්න ඕනේද? ඒ බර ඔළුවේ තියන් ඉන්න ඕනේද? කවදා හරි ඔළුවට ගත්තා කියා මැරෙනකල් නැහැ. භාවනානි යෝගීකු යනු උපතේදී ඔළුවටගත් බරක් මිය යනතුරුම ඔළුවේ තබා ගන්නා කෙනෙකු නොවේ. ඒ වanamශ්‍ය නම් ගිය පියවර වෙනකල් ගෙනෑමත් මේ පියවරේදී හලන්න පුළුවන් ඕන නැත්තම් ඊළඟ පියවරට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඊයෙන් අදට ගෙනෑමට, ගිය අවුරුද්දේ මේ අවුරුද්දට ගෙනෑමට, මේ අවුරුද්ද පුරාමත් ගෙනihin 2018ටත් ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒ වෙන නිසා පටන් ගත් නිසාම ඉවර කරනවා කළ යුතුයි, කරට ගත් නිසා ඔසවාගෙන යා යුතුයි කියන අන්තයට නොයා වර්තමානයේ තිබෙන සාධක සහ අවශ්‍යතා ගැන විමසා බලමින් ඉවර කරගන්න බැරි වුණු දේවල් තිබෙනවා. නමුත් ඒවා අවශ්‍ය නැත්නම් අත්හැර දාන්න, නැවතුම් තිතක් තබන්න පුළුවන්. එතකොට මේ අවුරුද්ද පටන් ගන්න පුළුවන් කිසියම් දුරකට හැල්ලුණු මනසකි. ගිය අවුරුද්දේ තිබුණු බර එහෙමම ඔළුවේ තියාගෙන පටන් ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට අවශ්‍ය නම් ඒ දේවල් එහෙමනම් ඒ ඉවර කරගන්න බැරි වුණේ කියන කාරණය හොඳට විමසා බලා ඒ හේතු හඳුනාගෙන හේතු වලට පිළියම් කරමින් ඒ අත්‍යවශ්‍ය වූ හුත් භාගිත කාලෙට අඩාල වූ කාර්යයන් මේ අවුරුද්දේ අවසන් කරන්න වීරිය ගන්න පුළුවනි. අදිස්ථාන කරගන්නත් පුළුවන්. එසේම මානසික පැත්තෙන් මොනවද අප 2016 17ට ගෙනියන්නේ? ප්‍රායෝගික වශයෙන්, භෞතික වශයෙන් අප මුලින් කතා කළේ සමහරට ගේ භාගයට හදලා තියෙන්න පුළුවන් ඒ කාරණා. ඒතර මානසික වශයෙන් මොනවද ගෙනියන්නේ? ගේ අවුරුද්දේ ඇති කරගත් තරහවල් මේ අවුරුද්දට ඕනේද? ගේ අවුරුද්දේ ඇති කරගත් සිත අමනාප වීම, නොරිස්සී, සමහර විට ඊර්ෂ්‍යාව 2017ට ඕනේද? 2017 ඉල්ලනවාද අපෙන් ඊර්ෂ්‍යාව? ඉල්ලනවාද අපෙන් කෝපය? ඉල්ලනවාද අපෙන් කුහකකම්? 2016 තිබුණා විය හැකි. නමුත් ඒවා 2017ට ඒ විදිහටම ගෙනියන්න ඕනේද? එහෙම ගෙනියනවා නම් මේක 2017 නොවේ 2016ම තමයි තාම ඉන්නේ. තමයි මේ ඒ හැඟීම් 2016 නෙවෙයි 2010 ඇති වුණා නම් තාමත් ඉන්නේ අප 2010. සමහරට හැඟීම් ගත්තාම කෙලස් ගත්තාම අප බොහෝ දිනක ජීවත් වෙන්නේ අවුරුදු 10ක් 15ක් අතීතේ. ඒ අවුරුදු 20කට 30කට කලින් සමහර විට ඇති කරගත්තේ කෙලස් හැඟීම් වලයි අවුරුදු 20කට 30කට පසුවත් ජීවත් වන්නේ. එහෙමනම් කවදාවත් අලුත් අවුරුද්දක් ලැබී නැහැ. ඒ පරණ තරහවල් ඇතුලේ, පරණ ඊර්ෂ්‍යාවන් ඇතුලේ, පරණ බයවල්, පරණ කඳුළු තුල නම් අලුත් අවුරුද්ද සමරන්නේ. එතන සමරන්නට දෙයක් නැහැ. කම්පාවක් තමයි ඇති කරගන්නට අවශ්‍ය. තාම අලුත් අවුරුදු කීයක් ගෙවි ගිහිල්ලාද? එනමුත් ඉන්නේ අතීතයේ, ඈත අතීතයේ. තාම ජීවිතේ අලුත් කරගෙන නැහැ, මනස අලුත් කරගෙන නැහැ. නැවු හිතක් නැහැ. ඉතින් මේ අවුරුද්ද මොනව කරන්නද? ඒතර ඊළඟ අන්තයේ තමයි මේ පරණේව ඕනෙම නැහැ. දෙයන්තයක් ඒකත් එකාන්තයක්. පරණ දේවල් අවශ්‍යම නැහැ, සියල්ල අලුත් විය යුතුයි කියන එකත් අන්තයක්. පරණ අවශ්‍ය දේවල් තිබෙනවා. ඒ අවශ්‍ය දේවල් තබා ගත යුතුයි, ඒවා පෝෂණය කරගත යුතුයි, ඒන් ප්‍රයෝජන ගත යුතුයි. ඒතර මේ අන්ත ගාමි නොවීම තමයි භාවනානුයෝගීකුගේ ගමන් මඟ, මැදුම් පිළිවෙත, අත්ගාමි නොවීම. පරණ සියල්ලම අවශ්‍යයි කීමත් අන්තයක්, පරණ කිසිවක් අවශ්‍ය නැහැ කීමත් අන්තයක්. එතන මේ අන්ත දෙකට නොයා අවශ්‍ය දේ කුමක්ද? එය තබා ගන්නටත් අනවශ්‍ය දේ අත්හරින්නටත් ගන්න වීරියට තමයි භවනා කරනවා කියන්නේ. මේ වීරියට ඒ වාඩි වී සහගෙනම කරන කාර්යයකටම සීමා නොවිය යුතුයි. කොහොමද භාවනාව එබඳු තැනකින් එහාට යා යුතු දෙයක්? සමස්ත ජීවත් වීම තුළම මේ භාවනාව ක්‍රියාත්මක විය යුතුයි. ඒ සමගම අලුත් බලාපොරොත්තු, අලුත් ප්‍රාර්ථනා, අලුත් අධිෂ්ඨාන ඇති වෙන්නටත් ඇති මේ අවුරුද්දේ. කොහොම හරි ගේ හදලා ඉවර කරනවා, විභාගය කරලා විභාග අවසන් කරනවා, දරුවන්ට යම් යම් දේවල් ලබා දෙනවා. ඒ මොනවා හරි අලුත් බලාපොරොත්තු ඇති හැකියාව පැත්තෙන්, අධ්‍යාපනය පැත්තෙන්, පවුල විදිහට ඒ අතර තමන් ගැන තිබෙන්නේ කවර බලාපොරොත්තුවක්ද? තමන් ගැන මේ ප්‍රශ්නය ඇහෙන විටම හිතෙන්න පුළුවන් ඔය සියල්ලම තමන් ගැන තමා. හැකියාව කරකියා විනාශ කරගන්න හිතනවා ඇති මේ අවුරුද්දේ, නැතිනම් උසස් වීමක් ගන්න, එහෙම නැත්නම් තව විභාගයකට ලියන්න, ගෙයක් හදාගන්න, විවාහ වෙන්න, දරුවන් ගැන නැත්නම් වන්දනා ගමනක් යන්න. කෙනෙකුට හිතන්න පුළුවන් මේ සියල්ලම තමන් ගැනනේ. නෑ, ඔය එකක්වත් තමන් ගැන නොවේ. ඒවා රැකියාව ගැන, ඒ ගෙදර ගැන, ඒ දරුවන් ගැන, ඒ පවුල ගැන, තමන් ගැන නොවේ. ඒව අවශ්‍යයි. නමුත් ඒ සියල්ල තිබුණත් නැතත් ඒ සියල්ලටම අප බැඳුණත් නැතත් තමන්ගෙන් තමන්ට විය යුතු දේ කුමක්ද? ඒ වෙනම කාරණයක්. රැකියාවට නොවේ අප කියන්නේ තමන් කියන්නේ රස්සාවට නොවේ. ඒ රැකියාව ගේ කියන්නේ තමන්ට නොවේ. අප හිතුවට මගේ ගේ, මගේ රැකියාව, මගේ දරුවන්. ඒ මගේ කියා හිතුවට කමන්නේ. හැබැයි මම නොවේ, මම නොවේ රැකියාව කියන්නේ මගේ රැකියාව. මගේ ගේ, ගේට නොවේ මම කියන්නේ. ඔය එකකටවත් නොවේ මම කියන්නේ. එතකොට මම වෙනම සිටිනවා. ඒ මමට කුමක්ද මේ අලුත් අවුරුද්දේ තමන් දෙන්නේ? දැන් අවශ්‍ය නම් කෙනෙකුට බොහොම සරල උත්තරයක් දී මේ ප්‍රශ්නේ ගොඩින්ම විසඳා ගන්න පුළුවන්. එහෙම මමෙක් නෑ කියා. මමෙක් නෑ කියව ගමන් ඉතින් මොනවත් කරන්න අවශ්‍ය නෑ. රස්සාව කරාම හොඳටම ඇති. ඒ වෙනුවෙන් ජීවිතේ ගෙවුක්කවා දැම්මාම ගේ හදන එකට, පවුල වෙනුවෙන්, ඒ සමාජ යුතුකම් වෙනුවෙන්, ඒ සෙල්ලම් කිරීම වෙනුවෙන් ආයුෂ්‍ය ගෙවා දැම්මාම ඇති. එහෙම තමන් කියා කෙනෙක් නැත්නම්, නමුත් ඉන්නවනම් ඒ ඉන්න කෙනාට තමන්ගෙන් කුමක්ද මේ අලුත් අවුරුද්දේ ඉටු විය යුත්තේ? කුමක්ද දෙන අලුත් අවුරුදු තෑග්ග තමන්ට? අලුත් අවුරුද්දක් යන තෑගි හුවමාරු වෙන කාලයක්. අනිත් අයටත් තෑගි දෙනවා. ඒකට එහෙම තෑගි දෙන්න ඇති, ලැබෙන්නත් ඇති තෑගි අනිත් අයගෙන්. තමන් අනුන්ට දුන්න තෑගි, අනුන් තමන්ට දුන්න තෑගි වලින් පමණක් සෑහීමකට පත් වෙනවා නම් එතන මහා හිස් බවකට තමයි යන්න වෙන්නේ. ඒ සියල්ල අතර බලන්න තමන් තමන්ට දෙන අලුත් අවුරුදු තිළිණය කුමක්ද? මොන විදිහේ තෑන්කක්ද තමන් තමන්ට දිය යුත්තේ? තවත් විදිහකට මේ කාරණයට බැහැගන්න පුළුවන්. කෙබඳු ආකාරයේ කෙනෙකු බවට පත්වන්නටද සැලසුම් කරන්නේ, ඉලක්ක වී තිබෙන්නේ, හිතාගෙන ඉන්නේ? මේ අවුරුද්ද පටන් ගත්ත කෙනෙක් ඉන්නවා ජනවාරි පළවෙනිදා. ඒතේ ඒ කෙනා වමද 2017 දෙසැම්බර් 31 වෙනිදා වන විටත් ජීවත් කරවන්න හදන්නේ, පවත්වාගෙන යන්න හදන්නේ. ඊටදී රැකියාවෙන් උසස් කෙනෙක්, ඊටදී ශරීරයෙන් හැඩවැඩ තියෙන කෙනෙක්, නිරෝගී කෙනෙක්, ඒක වෙනම කාරණයක්. හැබැයි ඒව නොවේ. ජීවිතේට, ආධ්‍යාත්මික ජීවිතේට, ඇතුළත ජීවිතේට, අභ්‍යන්තර ජීවිතේට තිබිය යුතුයි දැක්මක්. බාහිර ජීවිතේට පමණක් නොවේ, පෞලී ජීවිතයට පමණක් නොවේ, සමාජ ජීවිතයට පමණක් නොවේ, වෘත්තීය ජීවිතයට පමණක් නොවේ, දේශපාලන ජීවිතයට පමණක් නොවේ, ආගමික ජීවිතයට පමණකුත් නොවේ, තමන්ගේ අභ්‍යන්තර ජීවිතයට දැක්මක් තිබිය යුතුයි, දර්ශනයක්. කෙනෙකුට පිළිවන් අදිෂ්ඨානයක් ඇති කරගන්න, වැඩ අඩු කෙනෙකු බවට පත් වෙනවා කියලා. දැන් එය අදිෂ්ඨානයකින්ම කරගත යුතු දෙයක්. ඉබේට නම් වෙන්නේ නැහැ. ඉබේට වෙන්නේ වැඩ වැඩිවීමම තමයි. අසීයෙන් හිටියොත් වන්නේ කාර්ය බහුල වීමමයි. මේ අසිහියයි කාර්ය බහුලත්වයයි දෙන්න හොඳට ගැළපෙන ජෝඩු. එක්කෙනෙක් ඉන්න තැනක අනිත් කෙනත් ඉන්නවා. මේ දෙන්න වෙන් කරන්න බෑ. මොනම දෙයකින්වත් මේ දෙන්න වෙන් කරන්න බෑ. කාර්ය බහුල නම් එතන ආසීය තිබෙනවා. ආසීය තියෙන තැනක කාර්ය බහුලත්වයේ තිබෙනවා. ඇයි? ආසීය යනු තමන් පිළිබඳව නොදන්නාකම. තමන්ගේ හැකියාවන්, සීමාවන්, තමන්ගේ ධාරිතාවයන්, කළ හැකි දේ, බැරි දේ, තමන් වෙනස් වෙන බව, වයසට යන බව, මේවා ගැන හැඟීමක් නැතිකමටයි අසිහිය කියන්නේ. මේ එකක් ගැනවත් නැතිනම් අපට හරිහමන් තක්සේරුවා. අප වයසට යන බව ගැන නැතිනම් හැඟීම, අපේ කායික හැකියාවන් පිළිබඳ, ඒ ශ්‍රමය මහන්සිය පිළිබඳ, සීමාවන් පිළිබඳ, කාලය පිළිබඳ, මේවා ගැන නැතිනම් හැඟීම, තක්සේරුවක්, දැනුවත් බවක්. ඒ නොදැනුවත් බව හිතනවා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒතර මේ අසිහිය තමා එහෙම හිතන්නේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. සිහිය කවදාවත් කියන්නේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. සිහිය දන්නවා දවසට පැය 24යි තියෙන්නේ. ඒනොත් නිදියා ගන්න ටික වෙලාවක් ඕනේ. අනිත් කටයුතු වලටත් වෙලාව අවශ්‍යයි. ගෙදර ඉන්නවා ස්වාමි පුරුෂේ, භාර්යාව, දරුවන් ඉන්නවා. ඒ අය වෙනුවෙන් කාලය ගත කරන්නට ඕනේ. ତර ගමේ පන්සලක් තිබෙනවා. ඒ පන්සලටත් යන්නෙන් අවශ්‍යයි. ඥාතීන් බලන්නට ඕනේ. තම ඉගෙනගත්ත පාසල වෙනුවෙන් යම් කිසි යුතුකමක් කරන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් කාලය දෙන්න ඕනේ. ඉතින් මේ සියල්ල සිහිය දන්නවා. ඉතින් මේ සියල්ල දන්නා සිහිය කවදාවත් පුද්ගලයෙකු අසීමිත වූ වැඩ කන්දරාවක හිර කරන්නේ නැහැ. මේ කාරණේ හරියට තේරුම් ගන්න මේ දෙක පටලවා ගත්තොත් වෙන්නේ අප රැවටෙනවා. අසීය හැමදෑම කලේ රැවැට්ටීම අප. අසීය යනු මුලාවීම. දැන් අසීය කියන වචනේ මේ පාලිය නැහැ. ඒක සීය කියන්නේ සිංහල වචනයන්නේ. පාලි වචනේ සති. ඒ සතියට විරුද්ධ වචනේ විදිහට පාලියේ තියෙන අසති නොවේ. දැන් සිංහලෙන් සිහිය අසීය කීවට මුට්ටස්ස සති, මුලා වුණු බව, සිහි මුලාව කියන වචනේ තියෙනවා. එක්ක සිහිය තියෙනවා නැත්නම් සිහි මුලාව. මුලාව ඉන්නේ. අපි මුලා වෙනවා. ඒ මුලා වීමට තමයි මමත්වේ කියන්නේ. දැන් මමත්වේ කියන්නේ කෙනෙකු තමන් පිළිබඳව මහා ලොකුවට හිතීම. ඒක මමත්වයේ එක පැත්තක්. එකම පැත්ත නොවේ. මහා ලොකුවට හිතනවා. ඒ වගේම මේ මුකුත්ම බැරි කෙනෙක් විදිහට හිතන්නේත් මමත්වේම තමයි. ඒ මමත්වයේ ඒ මමත්වයේ නැමැති කාසිය අනික් පැත්ත. කිසිවක් බෑ, අරකත් බෑ, මේකත් බෑ. ඒ හිතන්නේත් මමත්වේ. පුළුවන් කියා හිතන්නේත් මමත්වේ. සියල්ලම පුළුවන් කියා හිතන්නේත් මමත්වේ. මොකවත් බෑ කියා හිතන්නේත් මමත්වේ. එතන එතනත් අන්ත දෙකක්. මේ අසිහිය අන්ත දෙක. මමත්වයේ අන්ත දෙක. දැන් සිහිය මේ අන්ත දෙකටම යන්නේ නැහැ. සිහිය කියන්නේ ඔබට කිසි දෙයක් බැරි කෙනෙක් මොනවත් බැ. එහෙම කියන්නේත් නැහැ. මේ හැම දෙයක්ම අද දවසේ කරලා ඉවර කරන්න පුළුවන්. මේ මාසෙ පුළුවන්. මේ අවුරුද්දේ පුළුවන්. මේ ජීවිතේ පුළුවන් කියා සිහිය බොරු ලනු දෙන්නේත් නැහැ. පුළුවන් දේ කුමක්ද බැරි දේ කුමක්ද? දැන් අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියන එකත් එතෙන්ට එනවා. පුළුවන් වුණත් ඒව අවශ්‍ය නැත්තම් වැඩක් නැහැ. පටන් ගන්න. පටන් ගත්තත් ඒව ඉවර කරන්න ඕනේ නැහැ සැබෑ අවශ්‍යතාවයක් නැතිනම්. මෙසේ එක අදිෂ්ඨානයක් තමයි ඇති කරගන්නට පිළිවන් වැඩ අඩු කරගන්න කෙනෙක්. පුළුවන් ටික කරන කෙනෙක්, පුළුවන් ඒවා පටන් ගන්න කෙනෙක්. මගේ අය වෙනුවෙන් කාලය තියාගන්නට ඕනේ. මා වෙනුවෙන් කාලය තියාගන්නට ඕනේ. ඒ විදිහට මේ කාල කළමනාකරණය කරගන්නට පුළුවන් අවුරුද්දක් කියන ඉලක්කය බොහොම හොඳයි. ඒ තමන් වෙනුවෙන් ගන්න ඉලක්කයක්. ඒ තමන් වෙනුවෙන් කෙනෙකුට කාලය වෙන් කරන්න පුළුවන් නම් තමයි අනුන් වෙනුවෙන්ත් කාලය වෙන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් බොහෝ දෙනෙකු හිතනවා මේ තමන් ගැන නොසලකා සිටීම හොඳ ගුණයක් කියලා. අනුන් ගැන විතරක් හිතන එක අනුන් වෙනුවෙන්ම කාලය ගත කරන එක. ඒ සමාහටි විස්තර කරනවා කිසිම මමත්වයක් නැති ආත්මාර්ථකාමීත්වයක් නැති සියයට සියයක්ම පරාර්ථකාමී චර්යාවක් විදිහට. ඒ අසිහිය. ඒ අසිහිය තමයි ඒ වර්ණනාව කරන්නේ. ඒ අන්දන්නේ අසිහිය. ඒ ඇඳුම අන්දන්නේ අසිහිය. ඉතින් ඒක ඇඳගත්තොත් නම් ලේසියෙන් ගලව ගන්න නම් ලැබෙන්නේ නැහැ. ඒ අසිහිය අන්දවන දේවල් අපි බාරගත්තොත් ලේසියෙන් ගලවන්න ලැබෙන්නේ නැහැ. තිබෙන දෙයින් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕනේ කියන එකත් හොඳ අදිෂ්ඨානයක්. තමන් ළඟ තිබෙන දේවල්, තමන් මිලේට ගත්ත දේවල්, මෙතෙක් කාලයක් ලබා ගත්ත දේවල් ඒ වයින් සතුට වෙනවා. දැන් මේ අවුරුද්දේ තවත් අලුතෙන් බහන්ඩ මිලේට ගන්නවා. එහෙනම් මේවා වෙනුවට මේ තියෙන දෙයින් බැරිද මේ අවුරුද්ද ගත කරන්න? කොපමණ දුරට පුළුවන්ද? මේ සතුට කොහෙද තියෙන්නේ? ගිය අවුරුද්දේ තිබුණු දේවල්, ගිය අවුරුද්දේ මිලේට ගත්ත දේවල් වල සතුටක් නැද්ද මේ අවුරුද්දට? ඒක වළංගු වෙන්නේ ගිය අවුරුද්දට පමණද? මේ සතුට වෙළඳපොලේ තිබෙන දෙයක්. මිලේට ගත යුතු. කාට හරි විකිණිය හැකි. තොග වශයෙන්, සිල්ලර වශයෙන්, සේල් තමා විකිණිය හැකි දෙයක්ද සතුට කියන්නේ? හොඳ ඉලක්කයක් තිබෙන දෙයින් සහ ලද දෙයින් සතුටු වන කෙනෙක් වෙනවා කියලා. මේ විදිහට මේ එක එකක් කතා කරන්න අවශ්‍ය නැහැ. මෙසේ මේ අලුත් අවුරුද්දේ තමන්ගෙන් තමන්ට විය යුත්තේ කුමක්ද? තමන්ගෙන් තමන්ට ලැබිය යුතු සහයෝගයේ කුමක්ද? දිය යුතු උපකාරයේ කුමක්ද? කෙබඳු දිශාවකටද තමන්ව රැගෙන යා යුත්තේ? මේ ගැන මේ අලුත් අවුරුද්ද මුලදී මෙනෙහි කිරීම, කල්පනා කිරීම, සාකච්ඡා කිරීම මුළු අවුරුද්දම ආලෝකමත් කරගන්න හේතු වෙනවා. සරල කෙනෙකු වන්නේ මිනිස්සෙකුට කරගන්න අමාරුම දේවල් වලින් එකක් තමයි සරල වීම. මේ සරල බව කියන කාරණය සහ සංකීර්ණත්වයේ විරුද්ධ පැත්ත වලංගු වෙන්නේ මිනිස්සයාට පමණයි. සංකීර්ණ වීම සංකීර්ණ වෙන්නේ මිනිස්සු විතරයි. කිසිම සතෙක් සංකීර්ණ වෙන්නේ නැහැ. කිසිම සතෙකු තමන්ගේ ජීවිතය සංකීර්ණ කරගන්නේ නැහැ. සතෙකු දන්නේ නැහැ කුමක්ද සංකීර්ණත්වය කියලා. මක් නිසාද? සත් හැම සතෙක්ම ස්වභාවයෙන්ම සරල නිසා. ඒක අමුතු දෙයක් නෙවෙයි, ඒක තමයි ස්වභාවය හැම සතෙකුගේම සරලත්වය. හැම සතෙක්ම උපදින්නේ බොහොම සරල විදියට, ඉන්න ටික කාලෙ සරලව ඉඳලා සරලව මැරලා මැරෙනට පස්සේ ඒ අනිත් සත්තුත් ඒක බොහොම සරලව ගන්න දෙයක්. තව සතෙක්ගේ මරණේ ඒකත් බොහොම සරලව ගන්නවා. ඒවත් සංකීර්ණ කරගන්නේ නැහැ. ඒ අතර සිදුවීමත් බොහොම සරලයි. දැන් ඒ සරලත්වයට ආයිතුයි කියනවෙයි කියන්නේ. නමුත් සංකීර්ණ කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ මහා කුසලය. ඒ සංකීර්ණත්වය කියන්නේ මහා කුසලය. ඒ નિરાයාසයෙන්ම සිදුවන දෙයක්. සංකීර්ණ ඒක අමුතුවෙන් හිතලා කරගන්න ඕන දෙයක් නොවේ. નિરાයාසයෙන්ම මනස දේවල් සංකීර්ණ කරගන්නවා. එතනක් තායෙන්නේ අසිහිය. මේ අසිහියයි සංකීර්ණත්වයයි දෙකත් වෙන් කරන්න බෑ. අසිහියයි කාර්යබහුලත්වයයි යම්සේ හොඳට පෑහෙන දීගයක්ද, ඒ වගේම පෑහෙන දීගයක් තමයි අසිහියයි සංකීර්ණත්වයයි. අසිහිය තියෙන තැනක සංකීර්ණත්වයේ තියෙන මහා පටලැවිල්ල ඉවරයක් නැහැ. කොහෙන් පටන් ගත්තද, කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ. එහෙම අවුලක පටලැවුණු හැම විටම අසිහියක් තිබෙනවා. සරල විය හැකි අන්තිම දශමිතම සරල වෙන්න බලන්න. එතන මහා සැහැල්ලුවක් තිබෙනවා. ශරීරයට ලොකු සනීපයක් දැනෙනවා. හිත සරල වන්නට වන්නට. මේ ශරීරයට දරන්න පුළුවන් සීමාවන් තිබෙනවා. දැන් මනසට ඕනේ තරම් සංකීර්ණ කරගන්න පුළුවන්. එහි සීමාවක් නැහැ. ඒ සංකීර්ණ කරගැනීමේ සීමාවක් නැහැ. නමුත් ශරීරයට යමක් දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තිබෙනවා. ඉන් එහාට ගිය ගමන් ශරීරයේ බිඳ වැටෙනවා. අසනීප වෙනවා. එම නිසා උනන්දු වෙනවා නම් ශාරීරික නිරෝගීතාවයේ ගැන සරල වෙන්න. සරල නොවි නිරෝගී වෙන්න බෑ. මුළු ඔසුසලේ තියෙන සියලුම ඖෂධ බිව්වත් නිරෝගී වෙන්න බෑ මනස සංකීර්ණ නම්. ඒතර සංකීර්ණ ඖෂධ ඕනෙ වෙනවා. එන්නෙන්ද සංකීර්ණ ඖෂධ ඕනෙ වෙනවා. අවසානයේ ඖෂධයක් නැති තැනකටත් එනවා. බෙහෙතක් නැහැ තවදුරටත් ගන්න තියෙන අන්තිම සංකීර්ණ බෙහෙතක් ගත්තට පස්සේ ඒත් තාම සංකීර්ණතා සංකූලතා ඉවර නැහැ. දැන් එහෙම තැනකට යන්න කලින් ගොඩින් බේරගන්න පුළුවන් හිත සරල කරගත්තොත්, හිත සැහැල්ලු කරගත්තොත්, ජීවිතේ සරල කරගත්තොත්. සරලත්වයේ තමා වටිනාකම තිබෙන්නේ. අර අසිහිය ඇඳුමක් ඇඳුවට අපිව මේ සංකීර්ණත්වයේ තමා වටින්නේ කියන එහෙම ඒ සිතිවිල්ලට ඇඳුවට එය මුලාවක්. කිසිම වටිනාකමක් නැහැ. තේරුම් ගන්න බැරි තරම් දේවල් සංකීර්ණ දේවල් වල කිසිම ගැඹුරක් නැහැ. ගැඹුර තිබෙන්නේ සරලත්වයේ. සරලව ජීවත් වෙමින් ජීවිතයේ ගැඹුර දකින්න. ඒ සංකීර්ණව ජීවත් වෙමින් දකින්නේ ගැඹුරක් නොවේ. අඩුම ගාන ජීවිතයේ මතු පිටවත් ස්පර්ශ කරන්නේ නැහැ. ඒ සංකීර්ණ මනස් රස්සාව සංකීර්ණ කරගන්න පුළුවන්. ඇඳුම, ගෙදර, කෑම, බීම, වාහනේ සම්බන්ධතා මේ සියල්ල සංකීර්ණ කරගන්න පුළුවන්. රට ලෝකය ආගම ඒ සංකීර්ණ කරගන්න පුළුවන් දේවල් අතර උපරිමයටම සංකීර්ණ කරගන්න පුළුවන් දේ තමයි ආගම. මොකද ඒ පේන දෙයක් නෙවෙයි. එතන තියෙන්නේ මත අදහස් ටිකක්. ආගම කියන්නේ අදහස් වලට. මෙන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක් නේ ආගම. දැන් කෑමක් ගත්තොත් පෙන්වන්න පුළුවන්. ඉතින් සරලව පොල් සම්බෝලකේ බතකිනුත් ඉන්න පුළුවන්. තව වර්ග 10කින් 15කින් ඉන්නත් පුළුවන්. නමුත් ඒ පේන්න තියෙනවනේ 10ක් 15ක් වුණත්. නමුත් ආගම කියවහම පෙන්වන්න දෙයක් නෑ. එතන තියෙන්නේ හුදු අදහස් කොටක් පමණයි. ඒ නිසා ඒ ආගම තරම් සංකීර්ණ කරගන්නට බැහැ වෙන කිසි දෙයක්. බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදයක් තමයි උන්වහන්සේගේ දේශනා වලට සරලව තියෙන්න ඉඩ දෙන්නේ. මේ උන්වහන්සේ දුන්න අවවාදයක්. ඒවා සංකීර්ණ කරන්න හදන්න එපා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාරණේ බුදුහාමුදුරුවෝ බොහොම කෙටියෙන් කියා තිබෙන්නේ. මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මේක මීට වැඩිය දිගට කියන්න ඕනේ. ඒක සරලව කියා තිබෙන්නේ සංකීර්ණ කරන්න. ඉතින් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තැනත්තා නොකළ යුතු දෙයක් කියන්නේ. ඒ කියව යුතු ප්‍රමාණයට තමයි ඒ දේශනාව තිබෙන්නේ. ඒ ඊට වඩා සංකීර්ණ කරන්නවත් සරල කරන්නවත් තවත් බුදුවරයෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට බෑ. එතන මේ දහමට සරලව පවතින ඉඩාරින්න. තමනුත් සරල වෙන්න. දහම තිබෙන්නේ සරල වෙන්නයි. සරල වූ තරමට දහම වැටහෙනවා, දහම වැටහෙන තරමට සරල වෙනවා. සරලත්වයයි දහමයි මේ දෙන්න එකට යන දෙන්නේ. දහමෙත් වඩාත්ම සංකීර්ණ කරගෙන තිබෙන තැන තමා භාවනා. තව බොහෝ දේවල් සංකීර්ණ කරගෙන තිබෙනවා. අපායවල, දිව්‍ය ලෝකවල, පෙර බුදුන් වහන්සේලා වැඩ සිටි මතු බුදුවන බුදුන් වහන්සේලා, මේ ඔක්කොමත් එක මහා සංකීර්ණ අති සංකීර්ණ විෂයක් එක්ක ආගමපත් කරගෙන තිබෙනවා. නමුත් ආගම කියන්නේ බොහොම සරල දෙයක්. අතිශයින්ම සරල දෙයක්. ඒ මදි වගේ සරල බව සරලත්වේ නිසාම මදි වගේ නිසා හොයනවා ඊට වඩා සංකීර්ණ දෙයක් නෑ. මේට වඩා සංකීර්ණ වේද. ඉතින් ඒ සංකීර්ණත්වය හොයාගෙන ගිහිල්ලා භාවනාවට ආවහම එය හිතූසේ සිතූසේ එක එක්කෙනා තම තමන්ට හැකි උපරිම මට්ටමට සංකීර්ණ කරගන්න. එම නිසා අද ලෝකයේ ගත්තොත් ලංකාවේ පමණක් නෙවෙයි බෞද්ධ මේ මහත් ලෝකයේම ගත්තොත් මේ ආධ්‍යාත්මික කාරණා ගැන තමයි වැඩි වශයෙන්ම පොත් ලියවෙන්නේ. වැඩි වශයෙන් ලියවෙන විෂයන් අරගෙන බැලුවොත් වැඩි වශයෙන්ම ලියවිලා තිබෙන්නේ ඔය ආධ්‍යාත්මික කාරණා ගැන. මේ මාතෘකාව යටතේ හෝ මේ මාතෘකාව කෙලින්ම ගන්න නැතිව මේවා කියව නැත්තන් දිහා බැලුවාම කියවලා ඒවා ඇතුලේ ජීවත් වෙන්න උත්සාහ කරන නැත්තන් දිහා බැලුවම හරි සංකීර්ණයි. බුදුදහම භාවනාවක් ඉදිරිපත් කරේ නැහැ තියෙන සරලත්වය තවත් සංකීර්ණ කරන්නේ නැහැ. සරල වෙන්න. එතකොට ඒ සරලත්වයට තමයි භාවනාව අවශ්‍ය. ඉතින් බුද්ධත්වයේ ලබා ගත්තෙත් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට නොවේනේ. කරන්න පුළුවන් හැම සංකීර්ණ දෙයක්ම උන්වහන්සේ අවුරුදු 6 කළ අදුෂ්කර ක්‍රියාකාරය. ඒ කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මනුෂ්‍යයෙකුට කළ හැකි අති සංකීර්ණ මෙදා මෙදාතුර මිනිස් ඉතිහාසයේ කිසියෙකු විසින් නොකළ අති දුෂ්කර වූ සංකීර්ණ වූ අභ්‍යාසයන් මහන්සියෙදලා කායිකත් මානසිකත් නමුත් ලැබූ ඵලයක් නැහැ නිකන් උතුම් උත්තරී මනුෂ්‍ය ධර්ම තබා සාමාන්‍ය මිනිස් ගුණයක්වත් වැඩුන්නේ නැහැ බුද්ධත්වය ලබා ගන්නත් මුළුනේ මේ සරල දෙයක් හුස්ම. බොහොම සරලයි හුස්ම. කොපමණ සරලද? හුස්ම තරම් සරල දෙයක් තවත් නැහැනේ ජීවිතේ. වතුරත් ඊට වැඩිය සංකීර්ණයි. පාන් පෙත්තකුත් ඊට වැඩිය සංකීර්ණයි. ඒ ජීවිතේ එක්ක තිබෙන සරලම දේ තමයි හුස්ම. නමුත් අත්‍යවශ්‍යම දේ මේ තමයි ලස්සන. මේ තමා තේරුම් ගන්නට බැරි පරස්පරය. අපි හිතනවා මේ වටිනාම දේ නම් වාක් සංකීර්ණ වෙන්නට ඕනේ. යමක් සරල නම් ඒ වටිනාකමක් නැහැ කියලා. නමුත් එය නොවේ සබා දහමේ සත්‍යය. එය නොවේ ධර්මතාවය. සබා දහමේ සත්‍ය නම් අත්‍යවශ්‍යම දේ තමා සරල. සරලම දේ තමා අත්‍යවශ්‍යම දේ. අත්‍යවශ්‍යම දේ තමා හුස්ම. තව අවශ්‍ය දේවල් ඇති. අත්‍යවශ්‍ය දේවලුත් ඇති ජීවිතේට. ඒ සියල්ල අතර අති අත්‍යවශ්‍යම දේ තමා හුස්ම. බලන්නේ කතරම් සරලද කියා. මුණ ගැසී තිබෙනවාද හුස්මට වඩා සරල වූ යමක්. එදා මෙදා තුර ගෙවුණු ජීවිතේ ගත කළ පරණ අවුරුදු වල සහ ලැබුණා වූ අලුත් අවුරුදු වල ස්පර්ශ කොට තිබෙනවාද ආස්වාසයට වඩා සරල වූ යම ප්‍රස්වාසයට වඩා සරල වූ යම එමෙන්ම පුළුවන් වී තිබෙනවාද එකමක ආස්වාසයක්වත් නැතිව ජීවත් වෙන්න. එකමක ප්‍රස්වාසයකින් තොරව ජීවත් වෙන්න. මේ තමයි අත්‍යවශ්‍යම දේ තමා සරලම දේ. දෙවඳු අවබෝධයක් ලබා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ කියන්නේ ඉහළම අවබෝධය. මනුෂ්‍යයෙකුට පමණක් නොවේ දෙවියන්ට බ්‍රහ්මයන් ඒ සියලුම ඒ මානසික තලවල සිටින හැම දෙනාටම ලබාගත හැකි උපරිම අවබෝධයට තමයි බුද්ධත්වය කියන්නේ සම්බුද්ධත්වය. එකිනෙකට දෙනවා ඒ කොපමණ සංකීර්ණයක්ද තේ කිසියම් සංකීර්ණ දෙයක් කෙනෙකුට තේරුණාම ඒ දේ අනිත්‍යයට කියන්න යන්නේ සංකීර්ණව පටලවන තමනුත් පටලවිලා අනිත්‍යයත් පටලවන බුදුරජාණන් වහන්සේ කාවත් පටලැව්වේ නැහැ. මක්නිසාද උන්වහන්සේගේ අවබෝධය තාම ගැඹුරුයි. නම් සංකීර්ණ නැහැ ගැඹුරුයි. ඒ ගැඹුරුයි සරලයි කොපමණ සරලද කියනවා නම් අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ උන්වහන්සේගේ අවබෝධය. අතැඹුලක් කියන වචනේ පාවිච්චිනේ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ. ඒක ගැන කියන්න පුළුවන්. මොකද්ද මේ කොහොමද මොන පාටද උන්වහන්සේගේ අවබෝධයේ බඳුයි. ඒ කිසිම සංකීර්ණත්වයක් නෑ. නමුත් හරතෙරටම ගැඹුරුයි. ඒ සරල නිසාම උන්වහන්සේලත් අවබෝධය සෙසු සාමාන්‍ය පුද්ගලයන් සමග බෙදා ගන්නා විට උන්වහන්සේ බොහොම සරල ක්‍රම පාවිච්චි කළේ. අප ටිකක් වයන් ඉන්න බලන්න මේ කතරම් සරලද කියලා. ඒට වඩා සරල ඉගැන්වීමක් කොහේවත් දැක තිබෙනවාද? කිසිම ගුරුවරයෙක් ළඟ මල දරුවා කරේ තියාගෙන අම්මා කෙනෙක් කිසිම වෙදෙක් හොඳ කරන්න බෑ කිව්ව බෑ කියා මේ තැනැත්තියට පිස්සු කියා එළවා දැමු අම්මා කෙනෙක් තමන්ගේ මියගිය දරුවා කරේ තියාගෙන ආවහම දේ අම්මා හිටියේ මහා සංකීර්ණයක පටලැවිලා ජීවිතයයි මරණයයි මේ දෙක බේර ගන්න බැරුව මේ සියල්ල පටලවාගෙන අසනීපයි ඔක්කොම. නමුත් බුදුරජාණන් වහන්සේ දුන්නු බේත කෙතරම් සරලද? අප ටිකක් හොයන් එන්න. මරණය ගැන දීර්ඝ දේශනා පැවැත්වුවේ නැහැ. පස්චාත් මරණ පරීක්ෂණයක් කළේ නැහැ. මේ කිසි දෙයක් නැහැ. ඒ තමා අර ගැඹුරු අවබෝධයේ සරල ස්වභාවය. ඕනෑම කෙනෙකුට සමීප වෙන්නට පුළුවන්, ඕනෑම කෙනෙකුට ඒ රසය ස්පර්ශ කරන්න පුළුවන්, විඳින්න පුළුවන්. මේ පොදුවේ දුන්න උපදේශයක් තමා හුස්ම වගේ සරල වෙන්න. මෙය බුදු දහමේ තිබෙන පොදු උපදේශයක්. හුස්ම වගේ සරල වෙන්න, ආශ්වාසයේ සරල වෙන්න, ප්‍රශ්වාසයේ සරල වෙන්න. අවශ්‍ය මේ මොහොතට පුංචි හුස්මක් නම් සෑහීමකටපත් වෙන්නේ කෙටි හුස්මෙන්. සෑහීමකටපත් වෙන්න, පුහුණු වෙන්න, සෑහීමකටපත් වන්න ඒ අවශ්‍ය ප්‍රමාණයේ හුස්මෙන්. මේ කාර්යය තමා ආනාපාන සති භාවනාවේ මුල සිට පුහුණු වෙන්නේ. ତେଣୁ මේ ආනාපාන සති භාවනාව ඊටාම සරලයි. කවුරු කොයි විදිහට සංකීර්ණ කරගත්තත් ආනාපාන සති භාවනාවට බැහැ හුස්මට වඩා සංකීර්ණ වන්න. හුස්මටත් වඩා සංකීර්ණ වන්නට බැහැ කිසිම ආනාපාන සති භාවනා ක්‍රමයකට. එහෙම වෙනවා නම් එතනම මේ මූල ධර්මයෙන් පිටපැන්න වෙනවා. සරලව වාඩි වෙන්න. එතම මූලිකම නිර්දේශය සරලව වාඩි වෙන්න. සරල තැනක, සංකීර්ණ තැනක නෙවෙයි, සංකීර්ණ ඉරියව්වකට නෝ. සරල තැනක සරලව වාඩි වෙන්න. ශරීරය සරලව පවත්වාගෙන සංකීර්ණ කරගන්න එපා. එහාට මෙහාට නමලා වකටු කරගෙන නැහැ, සරලව තබා ගන්න. ඉඩ දෙන්න සරලව හුස්ම ඇතුල් වෙන්න, පිට වෙන්න. ආනාපාන සති භාවනාව කියන්නේ කුමක්ද? සරලව හුස්ම ඇතුල් වන විට සරලව දැනගන්නවා හුස්ම ඇතුල් වන බව. ඒ සරල දැනීම හුස්ම පිටවන විට දැනගන්නවා හුස්ම පිට වෙන බව. ඒ සරල දැනීමෙහි ජීවත් වෙනවා. කොහෙන්ද ඇතුල්ුනේ, කොහාටද ගියේ, එතෙන්ට ගිහිල්ලා ඊළඟට කොහාටද යන්නේ, මේ ඇතුල් වෙන ආස්වාසේ සංවිතිය කුමක්ද, පිට වෙන ප්‍රස්වාසයේ සංවිතිය නෑ, ඒවට යන්නේ නෑ, සංකීර්ණ නෑ. මේ හුස්ම කොහාට ගියත් කමක් නෑ. ඇතුල් වෙලා කොහෙන් කොහේ ඉඳලා මේ හුස්ම ආවත් කමක් නෑ පිට වෙන්න. නෑ, සරලව දැනගන්නවා මේ මොහොතේ සිදුවන්නේ හුස්ම ඇතුල් වීමක්ද, එහෙමනම් ඔව් ඇතුල් වෙනවා, පිට වෙනවා නම් පිට වෙනවා. ඊළඟට අත්දකින්නවා හුස්මේ තිබෙන සරල බව. අත්හරිනවා සියලුම සංකීර්ණ කල්පනාවන්. ඊයේ ගැන, පෙරේද ගැන, පළමුද ගැන, ඊයේ කළ දේ, ඊයේ කරගන්න බැරි වුණු දේ, පෙරේද අනපේක්ෂිතව කරන්න වුණු දේ, හෙට කරන්නට සැලසුම් කරගෙන තිබෙන දේ නැහැ. ඒ සියලුම සංකීර්ණ කල්පනාවන් අත්හරිනවා. ඒව අවශ්‍ය නැහැ මේ මොහොතේ ජීවත් වෙන්න. සියලුම සංකීර්ණ සංකල්පයන් අත්හරිමින් සරල වූ ආස්වාසය දැනගන්නවා, අත්දකින්නවා ආස්වාසයේ සරලත්වය, සරල වූ ප්‍රස්වාසය අත්දකින්නවා එහි සරලත්වයත් සමග. හරිම සරලයි. කාටද බැරි? මේට වෙන විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. කිසිම විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. බුදු දහම ගැන දැනුමක්, පාලි භාෂාව පිළිබඳ දැනීමක්, සූත්‍ර දේශනා පිළිබඳ දැනීමක්, බෞද්ධ සංස්කෘතිය ගැන, ශිෂ්ටාචාරයේ ගැන, ඉතිහාසයේ ගැන, පෙර බුදුවරු ගැන, අනාගත බුදුන් වහන්සේලා ගැන, අටුවා ගැන, ටීකා ගැන, ටිප්පණී ගැන, අනුටීකා ගැන නැහැ. කිසි දෙයක් අවශ්‍ය නැහැ. බොහොම සරලයි, ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. ඊළඟ කාරණය, මෙතන නැහැ බෙදීමක්. හුස්ම කවදාවත් සංකීර්ණ බෙදීම් කරන්නේ නැහැ. හුස්ම හුස්ම විදිහට පවතිනවා. පොදු ධර්මතාවයක් ලෙස, පොදු දහමක් ලෙස හුස්ම පවතිනවා. ආගමක් විදිහට නොවේ, ජාතියක් විදිහට නොවේ, කිසියම් භූගෝලීය ප්‍රදේශයක් විදිහට නොවේ, හුස්මේ සියලුම සංකීර්ණ වූ මිනිස් බෙදීම් වලින් එහාට ගොස් සරලව පවතින හුස්මක් විදිහට. ඔය හැම සංකීර්ණ බෙදීමක්ම මිනිස් මනසේ නිර්මාණයයි. කුලගත්ත, ජාති, ආගම, දේශපාලන, සංස්කෘතික, භූගෝලීය, වෘත්තීය, ඊළඟට මිනිස් තිරිසන්, සත්ව ශාක, මේ කිසිම බෙදීමක් හුස්මට නෑ. තරම් පොදු සරලත්වයක් එතන තිබෙන්නේ. හුස්මක් කවදාවත් එහෙම සංකීර්ණ ප්‍රශ්න අහන්නේ නෑනේ. ඔබේ ආගම මොකද්ද? ඔබේ ජාතිය මොකද්ද? කුලය මොකද්ද? උගත් බව, සහතික, රැකියාව, උඩ රටද පහත රටද, කිසි දෙයක් අහන්නේ. බොහොම සරලයි. ඔබට ජීවත් වෙන්න අවශ්‍ය දෙය පමණයි. ඒනේ සරලමත් කාරණේ. ජීවත් වෙන්න අවශ්‍යයි. එහෙනම් මම ඉන්නම්. යම් තාක් කල් ජීවත් වන්නට අවශ්‍ය දේ තාක් කල් හුස්ම සරලව උදව් වෙනවා. හැමෝටම, හැමෝටම. එක මොහොතකට හරි ඒ සරලත්වයට එන්න පුළුවන් නම් අර සංකීර්ණ සංකල්ප බෙදීම් ඉරිගහලා, රතු ඉරිගහලා, සිටියන් ඇඳලා, ප්‍රතිසත හදාගෙන කොටු වෙලා ඉන්න දුක් විඳින ඒ සංකීර්ණත්වයෙන් එක මොහොතකට හරි නිදහස් වෙන්න පුළුවන් නම් එතන තිබෙන අසීමිත වූ නිදහස. එහොස්ම කොපමණ නිදහස්ද බලන්න. ඒ කොටු වී නැහෙන එක් තැනකට, එක පුද්ගලයෙකුට, එක ආගමකට, එක ජාතියකට, එක රටකට, එක සත්ත්ව කොට්ටාසයකට නැහැ. ඒ නිදහසේ සැරිසරනවා. ඒ මොහොතේ ඉන්න තැන කෙනාට කලයුතු උදව්ව කරමින්. කලයුතු උදව්ව කලයුතු ප්‍රමාණයට බලෙන් උදව් කරන්න යන්නෙත් නෑ. අනවශ්‍ය විදිහට උදව් කරන්න යන්නෙත් නෑ. ඕනෙවට වැඩිය උදව් කරන්න යන්නෙත් නෑ. ඉන්න තැන කෙනාට කලයුතු උදව්ව කලයුතු ප්‍රමාණයට සරලව කරමින් හුස්ම තැනින් තැනට යනවා. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අඩුම ගානේ ප්‍රශංසාවක්, ස්තුතියක්, අගේ කිරීමක් නැහැ. දන්නෙත් නෑ. කීයෙන් කී දෙනාද දන්නේ හුස්ම අපට උදව් කරන බව? අපට උදව් කරපු අයගේ ලැයිස්තුවක් හැදුවොත් අපි හදනවා ලැයිස්තුවක්. උදව් කළ දේවල් වල ලැයිස්තුවකුත් හදන්න පුළුවන්. නමුත් ඒ කිසිම තැනකේ ලැයිස්තුවේ මුලක් නෑ, මැදක් නෑ, අගක් නෑ හුස්ම. කවුරුවත් ලියන එකක් නෑ හුස්ම. අර අනිත් උදව් කළ හැම දෙනාමත් උදව් ගත් හැම දෙයකමත් කිසිම වටිනාකමක් නැති වෙනවා හුස්ම උදව් නොකළොත්. ඒ හැම දෙයකටම ලොකු වටිනාකමක් ලැබෙන හුස්මේ. නමුත් හුස්මේ වටිනාකම ඉල්ලන්නේ නැහැ. ඒ අගේ ඉල්ලන්නේ නැහැ. මේ අගේ මට දෙන්න, මේ වටිනාකම මට දෙන්න නැහැ. දුන්නද නැද්ද? දුන්න නැත්නම් ආයෙ උදව් කරන්නේ. දැන් බලන්න කොපමණ නිහතමානීද. සරලයි, නිදහස්, එමෙන්ම නිහතමානී. ඊළඟ උපේක්ෂා සහගතයි. මිනිස්සු බෙදන්නේ හොඳද නරකද? ඒ බෙදීමක් නැහැ. දැන් භාවනාව, ආනාපානසති භාවනාව කියන්නේ මේ ಗುಣ වැඩි වර්ධනය කර ගැනීමකට. ඒ භාවනාව විස්තර වශයෙන් කෙනෙකු පුහුණු කරනවා නම් අන්න පැහැදිලි වෙනවා මේ ගුණයන් වැඩීම තමයි ආනාපානසති භාවනාව කියන්නේ. හුස්මට හිත එකඟ කිරීම කියන පටු ව්‍යායාමයට නොවේ ආනාපානසති භාවනාව කියන්නේ. මේ හුස්මේ තමන් අත්දකින්නවා නම් කිසියම් වූ ගුණයන්, ඒ ගුණයන් බවට තමන් පත්වීම, නිහතමානී වීම. ඒතරේ නිහතමානී වෙන්න පුළුවන්නේ අර වාඩි වී හුස්ම ගැන අවධානයෙන් සිටින මොහොතේ පමණක් නෝ. ඒ මොහොතේ ගුණේ හඳුනා ගන්නවා. මේ හුස්මේ තියෙන මේ ගුණේ නිහතමානී බව. ඊළඟට ඒ ගුණය අවශ්‍ය තැනදී තමන්ගේ ගුණයක් බවට පත් කරගන්න. අර හුස්මේ තිබුණු ගුණය තමන්ගේ ගුණයක් බවට. උස්මේ තිබුණු සරලත්වය තමන්ගේ සරලත්වයක් බවට. උස්මේ තිබුණු උපේක්ෂාව තමන්ගේ උපේක්ෂාවක් බවට. කිසිවකට කොටු නොවුණු ඒ නිදහස් බව තමන්ගේ නිදහසක් බවට. දෙතන තමා ජීවත් වීම කියන තැනට. ආනාපානා සතියට අනුව ජීවත් වෙනවා. දුන මේ සියල්ල කරන්න නම් සිහිය තියෙන්නට ඕනේ. ඒ සිහිය සරල සිහියක්. බොහොම සරලයි. දැනගෙන ඉන්නවා. ඉන්නේ කොතනද? ඉන්නේ කොතනද? කුමක්ද සිදු වෙන්නේ? කුමක්ද කළ යුත්තේ? දැන් මේ කාරණා දෙක තුන ගැන දැනගෙන ඉඳී. මේක තමයි සිහිය කියන්නේ. මේ කොහෙද? මොකද්ද වෙන්නේ මෙතන? කළ යුතු යමක් තිබෙනවද මේ මොහොතේ? ඉන්න තැන සිදුවන දෙයට දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද? නිහඬ වීම සමහර ප්‍රතිචාරයක් විය හැකියි. සමහරට යමක් කියන්න වෙනවා, කරන්න වෙනවා. ඉතින් ඒ දේ කුමක්ද? මේ ටික දැන ගැනීමත් තමයි සිහිය කියන්නේ. දැන් මේ ආනාපානසති භාවනාව කොපමණ ලස්සනද? කොපමණ ලස්සනද? කොපමණ වර්ණවත්ද, විචිත්‍රවත්ද? හුස්ම යම්සේ සරලද ඒ සරලත්වය තමා තුලත් ඇති කරගන්න. හුස්ම යම්සේ නිදහස්ද ඒ නිදහස් බව තමා තුලත් වර්ධනය කරගන්න. හුස්ම යම්සේ නිහතමානීද තමනුත් එසේම නිහතමානී වෙනවා. හුස්ම යම්සේ උපේක්ෂා සහගතද බෙදන්නේ නැද්ද තමනුත් පුළුවන් විදිහට ඒ විදිහට ඉන්නවා. උදව් කරනවා නමුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්තුති ප්‍රශංසා අගය කිරීම නමකි. එහෙම කිව්වොත් සතුට වෙනවා, නොකිව්වොත් දුක් වෙනවා නෑ. ඊළඟට භාවනාව තවත් එහාට යන විට හුස්මටත් වඩා සරල විය හැකි යෝගියාට. සමහර විට හුස්ම දෙකක් අතර හුස්මක් නැතුවත් ඉන්න පුළුවන්. ඉතින් ඒ හුස්මටත් වැඩිය සරලයි නෙතන. මේ තමයි භාවනාව. භාවනාව හැම විටම සරලත්වයෙන් සරලත්වයට යන එක. සරලත්වයෙන් සංකීර්ණත්වයට නොවේ. සරලත්වයෙන් සරලත්වයට වඩ වඩා සරල බවට. මේ කිසි දෙයකට ලොකු සංකල්ප ශාස්ත්‍ර විශේෂ දැනුම් අවශ්‍ය නැහැ. ඒ බර අවශ්‍ය නැහැ ඒව හැඳු කරගන්න. තමන් සමග ඉන්න. තමන් සමග ඉන්න කෙනාටයි පුළුවන් අනුන් එක්කත් ඉන්න. තමන් එක්ක ඉන්න බැරි කෙනාට අනුන් එක්කත් ඉන්න බෑ. නමුත් අවාසනාවකට තමන් එක්ක ඉන්න බැරිකම නිසා අනුන් එක්ක ඉන්න හදනවා. ඒ තමන් එක්ක ඉන්න බැරි බෑ. ඒක දුකයි පාළුයි. රුස්සන්නේ නැහැ. මහා ඉස්කම. ඒ නිසා අනුන් එක්ක පටලැවෙනවා. සම්බන්ධකම් හදාගන්න. දැන් අපි ඉතන හරි කියා. දැන් හරි. දැන් මයිත් එක්ක ඉන්න බෑ. දැන් මට අනිත් ඈත් එක්ක ඉන්න. ඒකට පාළුවක් නැහැ. දුකක් නැහැ. තනිකමක් නැහැ. අසරණකමක් නැහැ. අනාථ බවක් නැහැ. ඒක බොරුවක්. මුලාවක්. ඒ ප්‍රශ්නේ ඊට වැඩිය උග්‍ර වෙනවා. මහා සංකීර්ණ බවට පත් වෙනවා. විසඳගන්න බැරි තැනකට එනවා. ඔය පටලැවිලි. තමන් එක්ක ඉන්න පුළුවන් වෙන්න. තමන් සමග ජීවත් විය හැකි කෙනෙකු බවට පත් වෙන්න. එහෙම කෙනාට පමණයි පුළුවන් අනුන් එක්කත් ඉන්න. ත්‍රාණිතයටත් අපත් සමග සතුටින් සිටිය හැකි. අපට පුළුවන් නම් අපත් සමග සතුටින් ඉන්න. අපට අනුන් එක්ක සතුටින් ඉන්න පුළුවන් නම් එයාටත් අපිත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කියන එක නොවේ. ඒක දෙවෙනි කාරණය. පදනම කුමක්ද? කෙනෙකුට පුළුවන් නම් තමන් සමග සතුටින් ඉන්න. ඒ තැනැත්තා සමග ලෝකයටත් පුළුවන් සතුටින් ඉන්න. ඒ තැනැත්තාටත් පුළුවන් ලෝකයක් සමග කිසියම් දුරකට සතුටින් ඉන්න. දැන් ආනාපාන සති භාවනාවේදී අපි හුස්මත් එක්ක සතුටින් ඉන්නවා. වෙන කිසි දෙයක් නැහැ නේ සතුටු වෙන්න එතන. මොනවද තියෙන්නේ? හුස්මෙත් නැහැ සතුට. නමුත් එයත් සමග ඉන්නවා. ඒ ඉඳීමම සතුටට හේතුවක් වෙනවා. මුලදී නොවේ. මුලදී මහා හිස්කමක්, පාළුවක්, ඒකාකාරී බවක්. හැබැයි ඒ සියල්ලත් එක්ක ඒ සියල්ල හරහා ගමන් කරනවා. ඒ සියල්ලේ නවතින්නේ නැහැ. හැප්පිලා තාප්පෙක හැප්පුණා වගේ දුකේ, පාළුවේ, ඒකාකාරී භවේ වෙන අවස්ථාවල් නම් අපේ ඒ වගේ හැප්පිලා නවතිනවා. නමුත් භාවනාවේදී ඒ හරහා යනවා. ඒ දුක හරහා ගමන් කරනවා. ඒ පාළුව හරහා ගමන් කරනවා. ඒ තනිකම, ඒකාකාරී බව හරහා ගමන් කරනවා. ගමන් කරමින් ඉහාට යනවා. ඒ බිංගේින් ඉහාට යනවා. බිංගේ හරහා ගියොත් මිසක් අනිත් පැත්තට යන්න බෑ. ඒ දිහාම දැනෙනවා කෙතරම් සතුටක්ද හුස්මත් සමග සිටින මොහොතේ දැනෙන්නේ. වෙන කිසිම දෙයකින් ජීවිතයේ එදා මෙදා තුර අත් නොදුටු ඉහවහා ගිය සතුට. අන්න හුස්මත් සමග ඒකාත්මික වුණහම හුස්මත් සමග මේ මොහොතේ පරිපූර්ණ වශයෙන්ම ජීවත් වන විට හුස්මසේ සැහැල්ලු වන විට හුස්මසේ නිදහස් වන විට හුස්මසේ නිහතමානී සහ උපේක්ෂා සාගත වන විට කෙනෙකුට දැනෙන ඒ සතුට සමකරන්න බෑ කාගෙන්වත් ලබන සතුටක් මොනම දෙයකින්වත් ලබන සතුටක් සමග. උපමානේ තමන් පත් වෙනවා සතුටේ බැංකුව බවට. අමුතුවෙන් සතුට වෙන්න කියා කළ දෙයක් නැහැ නේ හුස්මත් එක්ක හිටියා. එපමණයි. නමුත් ඒ සිටීමෙන් තමන්පත් වෙනවා සතුටේ බැංකුව බවට. අසතුටේ ණයකරුවෙක්ව සිටි කෙනා පත් වෙනවා සතුටේ මහ බැංකුව බවට. මුලින් හිටිය අසතුටේ ණය ගැතියෙක්ව. එනිසා හැමෝගෙන්ම ඉල්ලුවා සතුට දෙන්න සතුට දෙන්න සතුට දෙන්න. හැම ටෙලි නාට්‍යයෙන්ම හැම පත්තරෙන්ම හැම පොතෙන්ම හැම රුපියලෙන්ම දකින දකින කෙනාගෙන් අසතුටේ දිලින්දෙකුව ණයගැතියෙකුව සහ යාචකයෙකුව සිටි කෙනා පත් වෙනවා සන්තෘප්තියේ මහ බැංකුව බවට. ඒ අනිත්‍යයටත් බෙදා ගන්න පුළුවන්. අනිත්‍යයට එහෙම කෙනෙක් දකින්න ලැබීමත් සතුටක්. කියන්නේ හිතලා නොවේ මේ භාවනා කරන කෙනෙක් දකින්න ලැබෙන සතුටක් කිය. නමුත් ඒ දැකීමෙන් ඒ සතුට වහණය වෙනවා. කියන්න ඕනේ නැහැ සතුට ගැන. මං හරි සතුටින් ඉන්නේ කියා කෑ ගහන්න අවශ්‍ය නැහැ. ලෝකෙට අනුබර ගන්න අවශ්‍යත් නැහැ. නිහඬව සිටියත් ඒ සතුට කතා කරනවා. කතා කරන්නේ සතුටයි ඒ නිහඬියාව හරහා. තමාට නිහඬව පැත්තක කොහේ හරි ගහක් යට ගල් ගුහාවක කන්දක් උඩ ඉන්නා වෙන්න පුළුවන්. නැත්තම් ගෙයක් ඇතුළේ ඉන්නා වෙන්නත් පුළුවන්. නමුත් ලෝකයට සතුට දෙනවා. අපිට දෙන්න පුළුවන් දේවල් දෙකක් තිබෙනවා. ලෝකයට අසතුට දෙන්නත් පුළුවන්. දකින දකින කෙනාව අසතුටටපත් කරමින් කතා කරන කෙනාව අසහනයටපත් කරමින් එහෙම අසතුට ලෝකයට දෙන කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම සතුට දෙන කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ අනුන්ට සතුට දෙන්න නම් තමන් ළඟේ සතුට තිබිය යුතුයි. තියෙන දේයි අපි දෙන්නේ. නැති දෙයක් දෙන්න බෑ. තියෙන දේ නොදී ඉන්නත් බෑ. තිබෙන දේයි දෙන්නේ. නැති දෙයක් නොදී ඉන්න දෙන්න බෑ. තියෙන දේ නොදී ඉන්නත් බෑ. තියෙන දේ අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. තියෙන්නේ අසතුට නම් ඒ අසතුට තමයි අප දෙන්නේ. අසතුට දෙන්න ඕනේ කියලා හිතාගෙන නොවේ. නමුත් දෙන්නේ අසතුට. සතුටින් නම් ඉන්නේ ඒ සතුට අනිත්‍යයට නිතරම දැනෙනවා. නිරායාසයෙන්ම දැනෙනවා. තේ මහා පින්කමක්. ඒ නිසා ආනාපාන සති භාවනාවට විශේෂණ පද දෙකක් යෙදෙනවා. මුලින් මහත්ඵල මහානිසංස භාවනාවක්. මහත්ඵලයි මහානිසංසයි. එබඳු මහත්ඵල මහානිසංස වූ එක දෙයක් විදිහට ඒක ධම්ම එකම එක දෙයක් විදිහට ආනාපාන සති විස්තර කරන්නේ. ඒක ධම්ම මහත්ඵල වූ මහානිසංස වූ ඒක ධම්ම එක ධර්මතාවයේ ඒකීය වූ ධර්මතාවයේ කුම ආනාපාන සති. ආනාපාන සතිය තුල මේ ගමන යන්නට ඕනේ. ඒක සරලව පටන්ගෙන සරලව යන ගමනක් වඩ වඩාත් සරල වෙමින් යන ගමනක්. ජීවිතයේ තුල අර හුස්මේ අපි අත්දකින ගුණාංග පතුරවමින් ව්‍යාප්ත කරමින් වර්ධනය කරගනිමින් ලෝකයා සමග බෙදා ගනිමින් යන ගමන. හුස්මසේ සරල වෙන්න මේ අලුත් අවුරුද්දේ හුස්මසේ සරල වෙන්න, හුස්මසේ නිදහස් වෙන්න, හුස්මසේ නිහතමානී වෙන්න, හුස්මසේ උපේක්ෂා සාගත වෙන්න. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න, ඒ අදිෂ්ඨානය ඇති කරගෙන එහෙම කටයුතු කළොත් හුස්මටත් වඩා සරල වෙන්න පුළුවන්, හුස්මටත් වඩා නිදහස් වෙන්න පුළුවන්, හුස්මටත් වඩා නිහතමානීත්වය හැකි උපේක්ෂා සාගතත්වය හැකි සතුටේ මහා බැංකුව බවට පත්විය හැකි. ඒසේම කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න හැම දිනාටම තෙරුවන් සරණයි.